මේ ළඟට ඩිවි චානක මන්ත්‍රීතුමා ඔතන විනාඩි 17ක් කාලේ.
ගරු සභාපතිතුමනි, අද නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය පිළිබඳව වැශීෂය පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, පළමුවෙන්ම අවධානයට යොමු කරන්න කැමැති ගරු අමාත්‍යතුමා කිව්වා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා සියලු සත්වයන් නිදුක් වෙත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සියලු සත්වයෝ කියලා. හැබැයි ගරු සභාපතිතුමනි, අද ආගම් වශයෙන් විතරක් නෙවෙයි පක්ෂ වශයෙන්ුත් අද රට බෙදා වෙන් කරන්නේ මේ දේශපාලකයන්. අද විශේෂයෙන් ගත්තම ගරු අමාත්‍යතුමාගෙන් මම අහන්න කැමතියි, අද සියලු සත්වයෝ කෙසේ වෙතත් ඔබතුමා රැකියා ලබා දෙද්දී, නිවාස ලබා දෙද්දී UMP සත්වයෝ විතරක් නේද ඔබතුමා තෝරගන්නේ කියලා. මොකද අපි දැක්ක ඔබතුමා රැකියා ලබා දෙද්දී කොහොමද ශාඛා සමිතිවල ලියුම් අරගෙන කොහොමද ඔබතුමා රැකියා ලබා දෙන්නේ, නිවාස ලබා දෙන්නේ කියලා අපි දැක්කා. ඒ නිසා අපි දන්නවා සියලු සත්වයෝ කෙසේ වෙතත් UMP අය වෙන් කරගෙන ඔබතුමා දේශපාලන වාසිතකා තමයි මේ සියලුම දේවල් කරන්න කියන. ඒ වගේම ගරු සභාපතිතුමනි, අද රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල කඩාවැටීමක් තියෙනවා. ඔබතුමාගේ අවස්ථාවේදී මම හිතනවා පැහැදිලි කිරීමක් කරොත් හොඳයි කියලා. අද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල කඩාවැටීමක් තියෙනවා. අද ලංකාවේ අංක 1 තියෙන ඉදිකිරීම් සමාගමේ ඉඳන් තියෙන පොඩිම සමාගම දක්වා සියලුම සමාගම්වල අද විශාල වැටීමක් තියෙනවා. අද පොඩි සබ් කොන්ට්‍රැක්ට් කරන කෙනාට පවා ආදායමේ 5% බද්දක් අය කරනවා. සමහර විට ආදායමේ 5% කියන්නේ මේ ඉදිකිරීම් සමාගම ලබන ලාභයට වඩා වැඩි. ඒ නිසා අද වෙද්දී ඒ ඉදිකිරීම් සමාගම් සියල්ල විශාල වශයෙන් කඩාවැටීමක් තියෙනවා. ගරු සභාපතිතුමනි, ඒ වගේම අද වෙද්දී අර ගරු අමාත්‍යතුමා යටතේ තියෙන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව 2014 වර්ෂයේදී ලාභ ලැබපු ආයතනය. 2013 වර්ෂයේදී ලාභ ලැබපු ආයතනය. මිලියන 149ක ලාභ ලැබූ ආයතනය අද වෙද්දී 2017 වර්ෂයේ වෙද්දී මිලියන 940ක් පාඩු ලබන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඉංජිනේරුමේ කාර්මීය පිළිවද මධ්‍යම උපදේශක කාර්යාංශයේ මූල්‍ය තත්ත්වය. ඒකේ එදා ලාභය මිලියන 583ක් තිබ්බේක අද වෙද්දී කඩාවැටීමක් තියෙනවා. ඒ වගේම රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ මූල්‍ය තත්ත්වය එදා ලාභය ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ මූල්‍ය තත්ත්වය ඔබතුමාට මේ ඔබතුමාලයි මේ වාර්තාව තියෙන්නේ, ඔබතුමාලයි මහ බැංකු වාර්තාව. ඒ නිසා ඔබතුමාට මම කියන්නේ ඔබතුමාගේ අවස්ථාවේදී නෑ ඔබතුමාගේ අවස්ථාව ඔබතුමාට පැය කහවරක් විතර කාලයක් තියෙන ඔබතුමාට කතා කරා, මට තියෙන විනාඩි 15යි. ඒ නිසා ඔබතුමාගේ අවස්ථාවේදී මම හිතනවා උත්තර දුන්න නම් හොඳයි කියලා. ඒ කියන්නේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ මූල්‍ය තත්ත්වය එදා හරි කමෙන්ඩ ඔබතුමාගේ නෙවෙයි නම් ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාගේ නෙවෙයි නම් හරි ප්‍රශ්නයක් නැහැ. හරි ඔබතුමාගේ නෙවෙයි නම් ප්‍රශ්නයක් නැහැ. හරිනේ. දැන් හැබැයි රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ මූල්‍ය තත්ත්වය ඒක ඔබතුමාගේ යට දෙන්නේ තියෙන්නේ. එතුමා 2014 දී මිලියන 112ක ලාභ ලැබපු ආයතනය අද මිලියන 491ක තත්ත්වයක් පත් වෙලා තියෙනවා. පාඩු ලබන තත්ත්වය. ඔබතුමාට ඇහෙන්නේ නැත්නම් මම හිතන්නේ මොනව හරි ගත්තා නම් ඒකට හොඳයි. ඒ වගේම ගරු සභාපතිතුමනි, අද නිවාස අමාත්‍යංශය තුල විශාල දූෂණ කටයුතු සිදුවෙමින් පවතිනවා. මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමැති අපි ගරු අමාත්‍යතුමා විසින් ලබා දීපු ලියුමක් පිළිබඳව මේ BP අයිරාංගනී මිය කියන මේ 110 දෙනෙකුට ගරු සභාපතිතුමනි අමාත්‍යතුමාගේ ලෙටර් හෙඩ් එකෙන් යනවා ලියුමක්. ඔබ විසින් 2011 1/2 වන දින එවන් ලද අභියාචන සලකා බලා ඔබතුමා මේ ලියුම යවන්නේ 2015 මෙම 2015 9/15 වෙනි දින තමයි මේ ලියුම යන්නේ. මෙම නිවාස ලබා දීම පසුගිය මැතිවරණ කටයුතු හේතුවෙන් ප්‍රමාද වූ බැවින් එම ලබා දීමට ඇති නිවාස 2015 9/15 වන දිනට පෙර ඔබ වෙත ලබා දීමට කටයුතු කරන බව මා සතුටින් දන්වා සිටිමි. මේ ඔබතුමාගේ ලෙටර් හෙඩ් එකෙන් ලියුමක් යනවා ගරු සභාපතිතුමනි අමාත්‍යතුමාගේ ලෙටර් හෙඩ් එකේ. ඊට පස්සේ මෙම පුද්ගලයෝ
මම සභාගත කරන්න ඔබතුමාට බලන්න පුළුවන් ඊට පස්සේ. ඒ වගේම මොකද මතුමා ඇහෙන්නේ?
මට තේරෙන්නේ
නැහැ. ගරු ඇමතුමනි 110,000 ගානේ 110 දෙනෙක්ගේ මුදල් ලබාගෙන තියෙනවා නිවාස ලබා දෙනවා කියන. ඔබතුමාගේ මගේ ලියුමක් තියෙනවා මේ නෑ ඔබතුමා නෙමෙයි ඔබතුමාගේ ලේකම්වරයෙක් කියන්නේ ඔබතුමාගේ නෑ ඔබතුමාගේ අමාත්‍යංශයේ මේ තියෙන ලෙටර් හෙඩ් එක. මම මේක සභාගත කරන්න ඔබතුමා ඊට පස්සේ කතා කරා. ඕ නෑ අල්ලේකද මම ගෙනියනවා. හරි හරි අනිවාර්යෙන් ගෙනියනවා. අල්ලස් කොමිසමට යනවා. මේ ඔබතුමාගේ ලෙටර් හෙඩ් එකේ තියෙන්නේ. ඔබතුමාගේ ලෙටර් හෙඩ් එක තියෙන්නේ. ගරු සභාපතිතුමනි. ජාතික ඔබතුමා ඕ ඔබතුමාගේ ලෙටර් හෙඩ් එකත් එක්කම තියෙන්නේ. ගරු අමාත්‍යතුමා. ගරු සභාපතිතුමනි මේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සෙත්සිරිපායේ බත්තර මුල්ලේ ලෙටර් හෙඩ් එකේ තියෙන්නේ මේක තියෙන ඔබ විසින් අප අධිකාරිය වෙත නිවසක් අයදුම් කරන ලද එවන්ලද ලිපිය සලකා බැලීමෙන් පසු අපි අධිකාරිය විසින් ඔබහට නිවසක් වෙන්කර ඇති බව සතුටින් දන්වා සිටිමි. එකී නිවස සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් 50,000 මුදලක් අප අධිකාරිය වෙත ගෙවා ඇති අතර එකී නිවස ඔබහට පැවරීමෙන් පසු පහත සඳහන් කොන්දේසි වලට ඔබ එකඟ විය යුතුයි. කොන්දේසි එකේ නිවස කුලියට බද්දට දීම සපුරා තහනම්. ඒ නිවසේ වර්ණය වෙනස් නොකළ යුතුය. එම නිවසේ පිටත ඇතුළත කිසිදු වෙනස් කිරීමක් නොකළ යුතුය. ඒ වගේම මෙවැනි කාරණාත් එක්ක ගෙවල් 110ක් මේ පුද්ගලයා සජිත් ප්‍රේමදාස එමැතිතුමා හමු වෙන්න මාස 6කට කලින් ඔබතුමා හමු වෙන්න වීරවිල නිවාසෙටත් ආවා. ඔබ ඒ වෙලාවෙත් ඔබතුමා කිව්වේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා නම් CID එකට යන්න කියලා. හැබැයි ඔබතුමාගේ අමාත්‍යංශයේ ලෙටර් හෙඩ් එක ඒ වගේම ඔබතුමාගේ ලෙටර් හෙඩ් එක ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ යනවා බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් කරන්න. හැබැයි බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් කරන්න ගියාම පොලිසියෙන් අඩු ගානේ පැමිණිල්ලවත් බාර ගන්න. මම ඔබතුමා මේක සභාගත කරන්න ඊට පස්සේ ඔබතුමාගේ අවධානය යොමු කරලා ඕ බොරුවන්න ඔබතුමා මේක. හරි මම මේක සභාගත ගන්න. ඔබතුමාගේ සම්පූර්ණ 110ක් පුද්ගලයෝ අද ඉන්නවා මේ නිවාස ලබා දෙන එක 2015 දින 100 වැඩපිළිවෙලත් එක්ක නිවාස දෙනවා කියලා අද බොරු කියපු කණ්ඩායමක් අද මෙතන ඉන්නවා. ගරු සභාපතිතුමනි ඒ වගේම අපි මෙතුමාගේ අමාත්‍යංශය හරහා අපි මෙතුමල්ල පෙන්වන්න උත්සාහ කරා විශාල නිවාස සංවර්ධනයක් කෙරීගෙන යනවා කියලා. ඒ වගේම සභාපතිතුමනි මෙතුමා ප්‍රකාශ කරා මං හිතන්නේ පත්තර කීපයක නම් පිළිවෙලට මෙතුමා කියා ගියා ඩේලි මිර දිනමින ලංකදීප මේ පත්තරවලට ඇඩ් ලබා දීම වැරදිද කියලා. හැබැයි පත්තරවලට ඇඩ් ලබා දීම පිළිබඳව නෙවෙයි අපිට ප්‍රශ්නේ. මේ පත්තරවලට ඇඩ් ලබා දෙන්න ඔබතුමා වියදම් කරන්නේ අහිංසක ජනතාවගේ සල්ලි. අපේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා මං හිතන්නේ හිටියා. නලින් බණ්ඩාර මැතිතුමා මෙතුමාම පිළිගන්නවා 2019/2007 බලයේ වැඩසටහනට ඇවිල්ලා කියනවා. නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කියනවා හිරු ටීවී වැඩසටහනට ඇවිල්ලා කියනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමාගේ ව්‍යාපෘති වලින් 130ක මුදලක් ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කරනවා. 110ක පත්තරවල ඇඩ් දානවා කියලා. අද 130ක ප්‍රචාරණ කටයුත්තක් වියදම් කරන මෙතුමල්ලා එදා 2015 බලයට එනකොට මෙතුමල්ලගේ පොරොන්දුව තමයි ප්‍රචාරණ කටයුතු වලට මුදල් වියදම් කරන්නේ නැහැ කියලා. හම්බන්තොට වරාය ඩොලර් බිලියන 1.1ක් වියදම් කරපු වරායට මිලියන 40ක් ප්‍රචාරණ කටයුතු ගියා කියපු ඒකට විරුද්ධ කටිකරුක කණ්ඩායම 0.1 ප්‍රමාණයක් ප්‍රතිශතයක් වශයෙන් ඒකට විරුද්ධ කටයුතු කරපු කණ්ඩායම අද 130ක මුදලක් වැය කරනවා ප්‍රචාරණ කටයුතු සඳහා. මේක අපි තොරතුරු දැනගෙන පනත හරහා මේකේ සියලුම විස්තර ලබාගෙන තියෙනවා. 2018 වර්ෂයේ විතර මිලියන 298ක් එහෙම නැත්නම් 1,980ක් ඔබතුමා වැය කරලා තියෙනවා ප්‍රචාරණ කටයුතු සඳහා විතර. මේක 2018 වර්ෂේ. 2017 වර්ෂයේ 1,190ක් ඔබතුමා වැය කරලා තියෙනවා ප්‍රචාරණ කටයුතු සඳහා. 2016 130,000ක් වැය කරලා තියෙනවා ප්‍රචාරණ කටයුතු. 2015 230,000ක් වැය කරලා තියෙනවා ප්‍රචාරණ කටයුතු සඳහා. මේ මුදලින් ඔබතුමාට ගෙවල් 1000ක් නොමිලේ හදලා දෙන්න තිබුණා. ගෙවල් 1000ක් නොමිලේ හදලා දෙන්න තිබ්බ මුදල අද ඔබතුමාලා ප්‍රචාරණ කටයුතු වලට අරගන. මේ රටේ ජනතාවගේ මුදල්. අද රටේ ඉන්න දුප්පත්ම පුද්ගලයාගේ ඉඳන් පොහොසත්ම පුද්ගලයා දක්වා සියලුම දෙනාට බදු ගහලා හම්බ කරන සල්ලි මෙහෙම ජනතාවගේ සල්ලි ප්‍රචාරණ කටයුතු වලට වියදම් කරන එක සාධාරණද කියලා මම අමාත්‍යවරයාගෙන් අහන්න කැමතියි. මේ ප්‍රචාරණ කටයුතු වලට වියදම් කරපු මිලියන 500ක මුදලින් ඔබතුමන්ට ඕන පුළුවන්කම තිබුණා පාසල් 500කට ලක්ෂ 10 ගානේ දෙන්න පුළුවන් තරම් මුදලක් ඔබතුමා ප්‍රචාරණ කටයුතු වලට කල්ලා දෙනු. ලක්ෂ 10 ගානේ පාසල් 500කට. මේ මං කියන්නේ බොරුවන්නත් තොරතුරු දැනගැනීමේ පනතෙන් ඔබතුමාගේ අමාත්‍යංශයේ සභාපතිවරේ අස්සම් කරලා මට මේ ලබා දීපු තොරතුරු අනුව තමයි මං කරන්නේ මේකත් සභාගත කරනවා. අද විශේෂයෙන් ගරු සභාපතිතුමනි අද රටේ බොරුවක් කරන්න. අද හම්බන්තොට නිවාස ව්‍යාපෘතිය හදනකොට අද කොළඹත් පෝස්ටර් ගහනවා. අද කොළඹ ව්‍යාපෘතියට හම්බන්තොට රම්පාරෙත් ගහනවා. ඒකට සාධාරණීකරණය කරන්න මෙතුමා කියන්නේ උතුරේ ව්‍යාපෘතිය කරනකොට දකුණේ ගැහුවම ප්‍රශ්නයක් නැහැ නේද? හැබැයි මේ ජනතාවගේ සල්ලි වියදම් කරන්නේ නැතුව සජීව ප්‍රේමදාස මැතිතුමාගේ පෞද්ගලික මුදල් පාවිච්චි කරලා ඔබතුමා පෞද්ගලික මුදල් පාවිච්චි කරලා මේ වැඩේ කරන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාගේ හම්බෙන පඩියෙන් හරි එහෙම නැත්නම් ඔබතුමාගේ ව්‍යාපාර වලින් හරි මොනවා හරි දෙයකින් හම්බෙන සල්ලි ඔබතුමා වියදම් කරනවා නම් මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ජනතාවට ප්‍රශ්නෙකුත් නැහැ. හැබැයි ජනතාවගේ බදු මුදල් නාස්ති කරන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ වගේම ගරු සභාපතිතුමා අපි දැක්කා මංගල සමරවීර ඇමතිතුමා කියනවා ලක්ෂයකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් ලක්ෂයකට වැසිකිලි පහසුකම් නැහැ කියලා. ඒ කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් 15%කට අධික ප්‍රමාණයකට එතුමා කියන විදියට වැසිකිලි පහසුකම් නැහැ. හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමා දැන් අවුරුදු 4ක් තිස්සේ නිවාස අමාත්‍යවරයෙක් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකය වශයෙන් කටයුතු කරනවා. ඇයි එතුමා මෙහෙම ඉඳලා මෙතුමා මේ රටේම ගෙවල් මෙච්චර හදනවා කියලා කියනවනම් ඇයි මෙතුමට බැරි වුණේ වැසිකිලි පහසුකම් ටිකවත් මේ හම්බන්තොට දිස්ත්‍රික්ක ලබා දෙන්න? මේ මංගල සමරවීර මැතිතුමා මෙතන පාර්ලිමේන්තුව ඇවිල්ලා චෝදනා කරේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට. ඔබතුමා අවුරුදු 4ක් තිස්සේ ඔබතුමා මොනවද කරේ? මේ ජනතාවට මෙච්චර ප්‍රශ්නයක් තියෙනවද? මේ සජිත් ප්‍රේමදාස මැතිතුමනි ඔබතුමාගේ අවධානයට මම යොමු කරන්න කැමැති. ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමනි ඔබතුමාට සමාජ මාධ්‍ය හරහා විශාල මඩක් ගියා ඔබතුමා අර්ජුන් ඇලෝසියස් ගෙන් මුදල් ගත්තා කියලා. ඊට පස්සේ මම ඔබතුමාගෙන් මම ප්‍රශ්නයක් ඇහුවා සජිත් ප්‍රේමදාස මැතිතුමනි ඔබතුමා අර්ජුන් ඇලෝසියස් ගෙන් මුදල් ගත්තද නැද්ද කියලා. ඔබතුමාට සරලව ඒකට උත්තරේ දෙන්න තිබුණ ඕනනම් මම ගත්තේ නෑ කියලා. හැබැයි ඔබතුමා ඒකට පිළිතුර වශයෙන් දුන්නේ ඔය ප්‍රශ්නේ අහන පුද්ගලයා කුඩු කප්පිත්තෙක් කිව්වා, කුඩු මුදලාලි කෙනෙක් කිව්වා. එහෙම තමයි ඔබ චෝදනා කරේ. ඊට පස්සේ ඔබතුමාලගේ සමාජ මාධ්‍ය හරහා මාස 8ක් තිස්සේ ඔබතුමා කුඩු වලට සම්බන්ධ කරලා මට චෝදනා එල්ල කරා. බේරුවල බෝට්ටු අහුවෙනකොට ඔබතුමාගේ SPG 20 ඔය Facebook කරා ඔබතුමාලගේ മന്ത്രിවරු හරහා මඩ ගහගෙන ගියා. ඔය පුද්ගලයා විවිධ පුද්ගලයෝ හරහා ඔබතුමාල මඩ ගහගෙන ගියා. හැබැයි සජිත් ප්‍රේමදාස එමෙතුමනි මම්මගේ උපාධිය ඉදිකිරීම කළමනාකරණ උපාධිය ඉවර කරලා මම ලංකාවට එනකොට මම විපක්ෂයේ ඉන්නේ. මම විපක්ෂයේ മന്ത്രിවරයෙක් වශයෙන් තමයි පාර්ලිමේන්තුවට ආවේ. හැබැයි මම යම් කිසි ආකාරයක රටේ නීත්‍යානුකූල නැති වැඩක් කරනවා නම් ඇයි සජිත් ප්‍රේමදාස මැතිතුමා වග කියන ඇමතිවරයෙක් වශයෙන් ඇයි පැමිණිල්ලක් කරේ නැත්තේ? ඇයි ඒවට නීතිය ක්‍රියාත්මක කරේ නැත්තේ? ඇයි ඔබතුමා මාධ්‍ය සංදර්ශන පැවැත්වුවේ? ඔබතුමා මම වරදක් කළා තියෙනවනම් ඔබතුමා දිස්ත්‍රික්කයේ ඉන්න කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන් ඔබතුමාට වග කිහිපක් තිබුණ ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න මාව හිරේ දාන්න. හැබැයි ඒ වෙනුවට ඔබතුමා මඩ ගැහුවා. මොකද ඔබතුමාලා බොරු කරන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමනි. ඔබතුමා හැබැයි ඒ වෙනුවට දැන් මේ වෙද්දි ඔප්පු වෙලා තියෙනවා අද ලක්ෂිරි ගීතාල් කියන මේ SP හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඩිවිෂන් එක එකතු වෙලා මගේ පොලිස් අධිකාරතුමත් එකතු වෙලා මගේ වාහනයට අනීතික දෙයක් දාන්න උත්සාහ කරා කියලා. මේකේ නැවලා ඔබතුමාලා hina වුණා. ඊට පස්සේ ඔබතුමාලා බොරු කියලා මේව කරා. හැබැයි මේ වෙද්දි CID එකේ පරීක්ෂණවලදී මේ අධිකාරීවරයා පිළිගෙන තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ලේකම්වරයාත් එක්ක මේ ලක්මාල් කියන තරුණයව එක්කගෙන ගියා රැකියාවක් ලබා දෙන්න කියලා එතුමා පිළිගෙන තියෙනවා. ඒ වගේම මේ ලක්මාල් කියන පුද්ගලයා මේ පොලිසිය නිලධාරීත් එක්ක OIC DIG මේ පුද්ගලයාත් එක්ක කෝල් 500ක් කරන් තියෙනවා මාස 3 කාලය තුල. මේ සියලුම සාක්ෂි CID එකෙන් හොයාගෙන තියෙනවා. මේකේ පළවෙනි අදියර වශයෙන් මේ ලක්ෂිරි ගීතාල මේ වෙද්දි අම්පාරට මාරු කරලා තියෙනවා. මොකද මේ පරීක්ෂණයේ සත්‍යභාවය තියෙන හින්දා ඉස්සරහට සජිත් ප්‍රේමදාස මැතිතුමනි හැබැයි මේක පිළිබඳ ඔබතුමාට චෝදනා මොකද කරේ? ඔබතුමාට කිය ඔබතුමාගේ නම කිසිම සඳහනක් උන්නේ නැහැ. කිව්ව ලේකම්වරයෙක් තමයි මේ පිටිපස්සේ ඉන්නේ කියලා. හැබැයි ඔබතුමා ඒකට පිළිතුරු දෙන වෙනකොට මොකද කරේ? ඔබතුමල්ලගේ නීතිඥ කණ්ඩායමක් මෙවිල්ලා එළියට අවිල්ලා කියනවා මේ කියන ලක්මාල් කියන පුද්ගලයා මේ උක්කුවා කියලා මැරේගේ ඩ්‍රයිවර් කිව්වා. අන්තිමට බලනකොට මේ ලක්මාල් කියන තරුණයාට අඩුම ගානේ වාහනයක් පදවන්න බෑ, ටීවිල්ලක් පදවන්න බෑ, ඒ වගේම ත්‍රිවිල්ලක් පදවන්න බෑ, ඒ වගේම මේ පුද්ගලයාට ලයිසනුත් නෑ. එහෙම පුද්ගලයෙකුට තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නීතිඥවරු ඇවිල්ලා කියන්නේ මෙහෙම පුද්ගලයෙක් තමයි උක්කුවගේ ඩ්‍රයිවර් කියලා. හැබැයි අද වෙද්දි සාක්ෂි සහිතව මේ සියලුම දේවල් ඔප්පු වෙමින් යන්නේ මහත්මනි. එදා නාමල් කුමාර ඇවිල්ලා චෝදනා එල්ල කරන වෙලාවේ ඔබතුමාලා විහිළුවට ගත්තේ. හැබැයි අද වෙද්දි ගිය සති දෙකකට කලින් මැසේජ් එක එනවා මේ පොලිසිය හිටපු ඒ සීනියර් DIG මේකට සම්බන්ධයි කියලා. ඒ වගේම තමයි ඇමතිතුමනි මේ ලක්මාල්ගේ චෝදනා වෙනකොට ඔබතුමාලා hina වෙන්න. තව මාසයක් දෙකක් ඕක CID එකෙන් පරීක්ෂණ කරලා එදාට මේක ඇත්ත කියලා ඔප්පු වෙච්ච දවසට එදාට දැනගන්න පුළුවන් කවුද මේ පිටිපස්සේ ඉන්නේ.
ඔබතුමා තව විනාඩියක් කාලයක්
ඔබතුමා පිළිබඳ අපිට සැකසිත වෙන්න ප්‍රධානම හේතුව තමයි ඔබතුමාලගේ නීතිඥවරු ඇවිල්ලා ඇයි අර පොලිස් අධිකාරීවරයාව ආරක්ෂා කරන්න කටයුතු කරේ? ඒ එතුමාට විරුද්ධව සාක්ෂි තියෙද්දි මේ සියලුම දේවල් තියෙද්දි ඇයි ඔබතුමාගේ නීතිඥවරු ඇවිල්ලා සාක්ෂි? මේක පැහැදිලි. මාස 8කට කලින් ඔබතුමා චෝදනා කරනවා, සමාජ මාධ්‍ය හරහා මඩ ගහනවා, ඊට පස්සේ කුමාන්ත්‍රණේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඔබතුමා මං වරදක් කළා තියෙනවා, ඔබතුමාට අදාහරි පුළුවන් ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න, මඩ විරුද්ධව දාලා පුළුවන් නම් පරීක්ෂණ කරන්න. අපි මේ පොලේ මේ අවුරුදු 30ට අවුරුදු 32ක් කාලය තුල මඩ පොලිසියේ කිසිම පැමිණිල්ලක් විරුද්ධව තිබිලා නැහැ. තිබුණේ එකම එකයි මත්තල ගුවන්තොටුපළ විකුණනවට විරුද්ධ උද්ඝෝෂණය කරා කියලා අපි හිරේ දැම්මා. හැබැයි මත්තල ගුවන්තොටුපළ විකුණනවට අපි හිරේ දැම්මා නම් යම් කිසි ආකාරයේ නීත්‍යානුකූල නැති දෙයක් කරනවා නම් සජිත් ප්‍රේමදාස මැතිතුමා මාව අතාරින්නේ නැති බව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවත් දන්නවා, රටේ ජනතාවත් දන්නවා. ඔබතුමන්ට කියන්නේ පුළුවන් නම් මඩ ගහනව වෙනුවට ඔබතුමන්ට චෝදනාවක් එල්ලම් කරේ තොරතුරු දැනගැනීමේ පනතෙන් අරගෙන චෝදනා එල්ල කරේ. ඔබතුමා පුළුවන් නම් මේවා බොරු නම් මේවට උත්තර දෙන්න. ඔබතුමා මඩ ගහනව වෙනුවට මේවට උත්තර දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේ ළඟට ගරු මුජිබ රහමාන් මන්ත්‍රීතුමා, ඔබතුමාගේ විනාඩි 10ක් කාලයක්
තියෙනවා. ස්තුතියි ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස ඇමතිතුමාගේ නිවාස අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. අද විශේෂයෙන්ම අපි දන්නවා නිවාස අමාත්‍යාංශය අද එතුමාගේ මූලිකත්වයෙන් විශාල වැඩ කොටසක් මේ රට පුරාම නැවත වතාවක් අවුරුදු ගණනාවකින් පස්සේ මේ රටේ නිවාස හදන්න විශාල වැඩපිළිවෙලක් ගෙනියනවා. එතුමාගේ මේ වැඩපිළිවෙල අද වෙනකොට ඉතා සාර්ථකව සියලු දෙනාම පිළිගනිමින් අපි දන්නවා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අද ඒක ක්‍රියාත්මක වීගෙන යනවා. අද ඒ ගම්මුදාව වැඩසටහන අවුරුදු ගණනාවක් පස්සේ අපි දන්නවා පෞගේ ආණ්ඩුවේ විමල් වීරවංශ ඇමැතිතුමා මුදල් මේ නිවාස ඇමැතිවරයා හැටියට හිටියා. එතුමාගේ කාලේ ඒකත් එක්ක සංසන්දනය කරලා බලනකොට අද මේ රටේ නැවත අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාවට ගම්වල ඉන්න ඒ අහිංසක දුප්පත් ජනතාවට තමන්ගේ කියලා නිවසක් හදා ගැනීමේ වැඩසටහන අද ඒක ක්‍රියාත්මක වීගෙන යනවා. අද වෙනකොට එතුමා මං හිතන්නේ විශාල ප්‍රමාණයක ඒ ගම්මුදාව වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් මේ 2019 අවුරුද්දෙත් ඒක ක්‍රියාත්මක කරන්න එතුමා විශාල වැඩසටහන් රාශියක් එකතු කරමින් ඒ මුදල් පවා ඒවට වෙන් කරමින් තමයි මේ ගමන යන්නේ. එතකොට මේ ගමන යන අතරතුරදී එතුමාට විරුද්ධව නොයෙකුත් චෝදනාවල් එල්ල කරන එක අපි දන්නවා. දැන් කාලයක් තිස්සේ එතුමාට විරුද්ධව ඉතාම කුමන්ත්‍රණකාරී විදියට යම් යම් චෝදනා එල්ල කරමින් එතුමාගේ චරිත ඝාතනය කරන්න පුළුවන්ද කියලා යම් උත්සාහයක් තියෙනවා. දැන් මට කලින් කතා කරපු මන්ත්‍රීතුමා දැන් මේ පත්‍රවල තියෙන පත්‍රවලට දැන්වීම් ලබා දීම ගැන එතුමා කතා කළා. එහෙනම් එතුමා කියන්නේ මෞබිම පත්‍රයට දැන්වීම් දීපේක හොඳ නැද්ද? දිනවින පත්‍රයට දැන්වීම් දීපු එක වැරදිද? ලංකාදීප පත්‍රයට දැන්වීම් දීපු එක වැරදිද? එහෙමනම් මේ පත්‍රවලට දැන්වීම් දෙන්න එපා කියලාද එතුමා කියන්නේ? එතුමා මේ ජනතාවගේ මුදල් ගැන ඉතාම මා හැඟීමකින් ඉතාම වේදනාවකින් එතුමා කතා කරා මේ ජනතාවගේ මුදල් නාස්තිය කරන එක ගැන. මේ ජනතාවගේ මුදල් නාස්ති වෙනවයි කියලා කිව්වා. එතුමාට මතක නැහැ එතුමාගේ දිස්ත්‍රික්කේ මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බන්තොට වරාය හදලා ඒක විවෘත කරන දවසේ අර ජැක්සන් ඇන්තනීව ගෙනල්ලා ඒ දාපු ඒ උත්සවයට වියදම් කරපු ඒ මුදල් ප්‍රමාණය. එදා ඒක විවෘත කරන දවසේ ජැක්සන් ඇන්තනී ගෙනල්ලා ඉතාන විශාල රංගනයක් කරලා විශාල උත්සවයක් කරලා මේ රටේ ජනතාවගේ දෙපාරක් විවෘත කරා. එකම වරාය කෝටි ගාණක මුදල් වියදම් කරා ජැක්සන් ඇන්තනී වෙනුවෙන්. එතකොට ඒ මුදල් නාස්තිය වෙනකොට එතුමා මං හිතන්නේ ලංකාවේ හිටියේ නැතුව ඇති. ඊළඟට මත්තල අපි දන්නවා ගුවන් තොටුපළ. ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේම තමුන්නාංශලාගේ මං හිතන්නේ මේ ලංකාවේ තියෙන දිස්ත්‍රික්ක වලින් ඉතාම දරිද්‍රතාවයේ තියෙන අඩු ආදායම් පවුල් ජීවත් වෙන ඉතාම දුෂ්කරම එක දිස්ත්‍රික්කයක් ඒක. එතකොට ඒකේ දිස්ත්‍රික්කයේ ඉන්න ඒ ජනතාවගේ මෙරටේ මුදල් වලින් අපි දැක්කා මත්තල ගුවන් තොටුපළ වගේ විශාල කෝටි ගානක ණය අරගෙන ගුවන් තොටුපළක් හැදුවා. හද වෙනකන් ඒ ගුවන් තොටුපළේ අපි දන්නවා ඒකේ ආදායම බැලුවොත් ඉතාම පොඩි ආදායමක් එන්නේ. ආ ගුවන් යානා එන්නේත් නැහැ. එහෙම ඒ විතරක් නෙමෙයි මට මතකයි එදා සාමාන්‍යයෙන් ලංකාවේ ලෝකේ සිවිල් ඒවියේෂන් ඒ කියන්නේ ලංකා ලෝකේ ගුවන් යානාවල් රටට ගොඩ බහිනකොට ඒ ගොඩ බහින ගුවන් යානා විසින් තමයි ඒ ගුවන් තොටුපළට ඒ තියෙන නවත්තගෙන ඒක නවතා තැබීම ගැන යම් මුදලක් ගෙවන්න ඕනේ. නමුත් මට මතකයි මත්තල ගුවන් තොටුපළ විවෘත කරාම මත්තල ගුවන් තොටුපළ එදා ගුවන් යානා ගෙන්න ගන්න ගුවන් යානා වලට ගාණක් දෙන්නම් කිව්වා ගුවන් යානා බස්සන්න කියලා. මත්තලට එහෙම කියලාත් ගුවන් යානා ආවේ නැහැ. තෝර මේ රටේ ලෝටි ගණන් ජනතාවගේ මුදල් ගෙනල්ලා එයාපෝට් එක හැදුවේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නම දාගන්න. අන්තිමට ඒක තවම ඒක මේ ආර්ථිකයේ සංවර්ධනයේට මේ රටට අවශ්‍ය වෙන විදිහේ ඒ ගුවන් තොටුපළක් හැටියට ඒක පරිවර්තනය කරගන්න බැරි වුණා. ඊළඟට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හැදුවා. කෝටි ගාණක සූර්යවැව කෝටි ගාණක මුදල් වේදම් කරලා ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හැදුවා. ඒ ක්‍රීඩාංගණය හැදලා මං හිතන්නේ එක අවුරුද්දකට එක මැච් එකක්වත් සෙල්ලම් කරන්නේ නැහැ. කෝටි ගාණක මුදල් මේ පොඩි රටට මෙච්චර ක්‍රීඩාංගණයක් මොකටද කියලා හම්බන්තොට හැදුවා. ඒක අන්තිමට සුදු අලියෙක් බවට ඒකත් පත් වුණා. ඊළඟට සම්මන්ත්‍රණ ශාලාව කෝටි ගාණක මුදල් වියදම් කරලා සම්මන්ත්‍රණ ශාලාවක් හැදුවා. ඒ සම්මන්ත්‍රණ ශාලාවේ මං හිතන්නේ ඒක අදපු දවසේ ඉඳන් අද වෙනකන් කිසිම සම්මන්ත්‍රණයක් පවත්වලා නැහැ. කිසිම සම්මන්ත්‍රණයක් පවත්වලා නැහැ ඒ සම්මන්ත්‍රණ ශාලාවේ. ඇයි ඒ? එහෙමනම් ඒවත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැද මුදලේ තියෙන මුදල් ගෙනල්ලා දේව හැදුවේ. එහෙම නැත්නම් නාමල් රාජපක්ෂ මහත්තයාගේ අර ඩෙසි ආච්චිගේ මැණික් විකුණලා හදපු ඒ සල්ලි වලින් ගෙනල්ලා හදපු ඒවද? එහෙම නැහැ. මේ රටේ ජනතාවගේ මුදල් අරගෙන ගිහිල්ලා විනාශ කරලා දැම්මා. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මිලියන ගණන් වියදම් කරලා අම්මගේ තාත්තගේ සොහොන ඇදුවා. කෝටි ගාණක මුදල්. අන්තිමට ඒකට නඩු දැම්මට පස්සේ ඒක පියව ගන්න ඒකේ මං හිතන්නේ මුදලින් කොටසක් ගිහිල්ලා ඒක ගෙව්වා. ජනතාවගේ මුදල්. ආ නාගරික සංවර්ධන අධිකාරියේ මුදල්. ඒක මුදල් අරගෙන ගිහිල්ලා අන්තිමට ඒ අම්මගේ තාත්තාවයි සිහි වෙන්න කියලා මේ රටේ ජනතාවගේ මුදල් වලින් ගිහිලා තමයි ඒ සොහොන හැදුවේ. එතකොට එහෙම තමයි එදා මේ රටේ ජනතාවගේ මුදල් කාබාසනීය කරේ. මේ රටේ ජනතාවගේ මුදල් වියදම් කළේ. මේ රටේ ජනතාවගේ මුදල් අවභාවිතා කළේ. එදා මම අහනවා මේ මන්ත්‍රීතුමාගෙන් තමුන්නාංශයේ මේ තරම් මේ රටේ ජනතාවගේ මුදල් අවභාවිතා කරනවා කියලා සජිත් ප්‍රේමදාස ඇමතුමාට චෝදනා කරලා තමුන්නාංශයේ ඉතා හැඟීම්බරව කතා කරා. ඇයි මේ තමුන්නාංශයේ දිස්ත්‍රික්කයේ තුල රාජපක්ෂලා මේ ජනතාවගේ මුදල් අවභාවිතා කරපු එක ගැන කිපෙන්නේ නැත්තේ? ඒක ගැන ඇයි නිශ්ශබ්දතාවයේ තමුන්නාංශේ රකින්නේ? තමුන්නාංශේ ඒව ගැනත් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. තමුන්නාංශේ ඒව ගැනත් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ රටේ ජනතාවගේ මුදල් කවුරු අවභාවිතා කළත් තමුන්නාංශේ අවංක දේශපාලඥයෙක් හැටියට කියනවා. ඒ අවංක දේශපාලඥයා හැටියට එදා රාජපක්ෂ යුගයේ මුළු හම්බන්තොට දිස්ත්‍රික්කයේම මේ රටේ ජනතාවගේ මුදල් අරගෙන ගිහිල්ලා අවභාවිතා කරලා ඒ හදපු මෙගා සංවර්ධන ප්‍රොජෙක්ට් එකක්වත් අද වෙනකොට සාර්ථක වෙලා නැහැ. ඔක්කොම අද පාඩු පිට තවම දුවන්නේ. තොර මේ ඒ මුදල් අද මේ රටේ ජනතාවට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. චෝගම් එක තිබ්බා. චෝගම් එක ගෙනියන්න ගියා අරගෙන පුළුවන් ආන.
වාසුදේව නායකර මැතුමද?
ඒකට විකුණන්නේ එතකොට ඒකත් අවභාවිතාවක්ද?
ඒක තමයි. ඒවා විකුණලා නැහැ.
ඔබ මගෙන් හැව්වා නම් සංගිලා එක වික්කද කියලා මම ඔව් කියලා කියනවා. ඒක හැව්වේ නෑ මගෙන්. මගෙන් හැව්වේ හම්බන්තොට වරාය වික්කේ නෑ. අව හම්බන්තොට වරායේ ඒකාබද්ධ ව්‍යාපාරයකට ගිහිලා තියෙනවා චීන සමාගමක් එක්ක. ඒක විකුණලා නෑ. ඒ හින්දා මේ වගේ ලෝකේ ඔබතුමා පරිණත දේශපාලඥයෙක් හැටියට ඔබතුමා දන්නවා ලෝකේ හවුල් ව්‍යාපාරවල් තියෙනවා. විදේශීය සංගිලායක වික්කා ඒ විකනපු ඉඩම අවුරුදු 99 බද්දකට අපි ආපහු හරව ගත්තා. අර ගෝල් ෆේස් එකේ වරාය නගරයේ වික්කා හෝට් සිටි එක අක්කර මහමූදත් වික්කා. රට නෙමෙයි මහමූදත් වික්කා. අන්තිමට අපි ඇවිල්ලා ඒක 99 බද්දකට බේරගත්තා. ඒ හින්දා මන්ත්‍රීතුමා ඉන්නේ වැරදි කඳවුරේ. ඔබතුමා කියන දේවල් එහෙ වෙන්නේ නැහැ. ඔබතුමා වෙන්නේ නැහැ. අද වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි අපේක්ෂකයා කියලා ඉවරයි. ඔබතුමා පිළිගන්නවද යාව? කියන්න. දැන් පෞගිය කාලේ ගෝරනාඩු කරානේ. පෞගිය කාලේ කිව්වා පිළිගන්නේ නැහැ කියලා. දැන් එහෙනම් හරි ට්‍රක් එකට වැම් වැඩ. එහෙනම් මහින්ද රාජපක්ෂ මහත්තයා කියන දේ පිළි අරගෙන තියෙනවා. දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා අපේ අපේක්ෂකයා ගෝඨාභය කියලා. මං අහන්නේ ඔබතුමා පෞගිය කාලේ කිව්වා ගෝඨාභය එනවට විරුද්ධයි කියලා. දැන් ඔබතුමා මොකද කියන්නේ? තාම විරුද්ධද? ඔබන්න දෙන්නේ ඔයානේ. ඔබතුමා තමයි අපි ඔබන්න පොළඹවන්නේ. ඉතින් ඔබතුමා ඔබන්න පොළඹුවාම අපි ඔබනවා. මොකද අපිත් කැමති මේ වයසේ ඔබන්න කැමති අපිත්. ඒ හින්දා ඔබතුමාගේ වයස හැටියට ඔබතුමාට දැන් ඔබන්න බෑ. හරි. ඒ හින්දා අපේ වයස හැටියට අපිට තවම ඔබන්න පුළුවන්. ඒ හින්දා ඔබතුමා අපිව ඔබන්න පොළඹවනවා ඉඳගෙන.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට තව විනාඩියක් කාලයක් තියෙනවා.
හරි මන්ත්‍රීතුමනි, මම කියාගෙන ආවේ එතකොට මෙතුමා කිව්වා මේ මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය පිළිබඳ CECB ගැන. මම හිතන්නේ මන්ත්‍රීතුමා ඒක ගැන දැනුවත් වෙලා නැහැ. මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ තියෙන ජනාධිපතිතුමාගේ යටතේ. එහෙනම් ඔබතුමා දැන් කරන චෝදනාවල් තියෙනවා නම් ඔබතුමා ඒකට කරන චෝදනාවල් ඔක්කොම ජනාධිපතිතුමාගෙන් අහන්න ඕනේ. ඒක නිවාස අමාත්‍යාංශය යටතේ නෙමෙයි තියෙන්නේ. එහෙනම් මම හිතන්නේ ඔබතුමාගේ ජනාධිපතිතුමා දැන් ඔබතුමාලගේ තියෙන යම් ඝාතන නඩු අයින් කරගන්න රටරයට ජනාධිපතිතුමා හම්බ වෙනවා. ඒ හින්දා ඔබතුමාට පුළුවන් මේ වෙලාවේ මේකත් හම්බ වෙලා මේක ගැනත් යම් විස්තර ජනාධිපතිතුමාගෙන් දැනගන්න. ඒ හින්දා තමයි ගරු සභාපතිතුමනි මම කියනවා මේ විශේෂයෙන්ම මේ අපේ තියෙන අමාත්‍යාංශ වලින් ඉතාම සක්‍රීයව පෞගිය කාලේ අවුරුදු 10ක් මේ රටේ රාජපක්ෂලා ආණ්ඩු කරා විමල් වීරවංශම ඇමතුමා හිටියා නිවාස ඇමති හැටියට. අපි දැක්කා කොළඹ නගරේ ප්‍රේමදාස ඇමතුමා ජනාධිපතිතුමා හදපු ගෙවල් ටිකට තීන්ත ටිකක් ගහලා ඒ වහලවල් ටිකක් හදලා විමල් වීරවංශ මහත්තයාගේ ෆොටෝ ටික දාගත්තා. එහෙම තමයි ගෙවල් හදපු. හදපු ගෙවල් වලට තීන්ත ගහලා කිව්වා අපි ගෙවල් හදුවයි කියලා. එහෙම වැඩසටහනක් ගියේ නෑ. මේ යන්නේ වැඩසටහන අපි දන්නවා අපි සියලු දෙනාම මේ රටේ ඈත එපිට ගම්මානවල ඈත පළාත්වල දුප්පත් ජනතාව නිවසක් නැතුව හවුවරණක් නැතුව ජීවත් වෙන ඒ ජනතාව වෙනුවෙන් තමයි මේ නිවාස වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වැඩසටහන් ක්‍රියාත්මක වෙනකොට ගම ඇතුළට ගිහිල්ලා ඒ ග්‍රාමීය මට්ටමින් මේව වැඩ කරනකොට යම් දේශපාලඥයන්ට යම් රිදීම් ඇති වෙනවා. ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කය කියලා කියන්නේ සාමාන්‍යයෙන් පිළි අරගෙන හිටියේ මේක රාජපක්ෂලගේ දිස්ත්‍රික්කය. මේ දිස්ත්‍රික්කය ඇතුළට වෙන කාටවත් රිංගන්න බෑයි කියලා. නමුත් ඒ අභියෝගය බාර අරගෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමාගේ තාත්තගේ දේශපාලනය මැදකොළඹෙන් පටන් ගත්තත් ඒ මැදකොළඹෙන් පටන් ගත්ත දේශපාලනය අද වෙනකොට හම්බන්තොට දිස්ත්‍රික්කයත් එක්සත් ජාතික පක්ෂයේ යටතට ගන්න පුළුවන් ක්‍රියාදාමයක් එතුමා ක්‍රියාත්මක කරලා තියෙනවායි කියන එක අපි පිළිගන්න ඕනේ.
එතුමාගේ
වැඩසටහනත් එක්ක
ඔබතුමාගේ කාලය අවසන්යි
කියමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම
ස්තුතියි. මීළඟට ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා, ඔබතුමාගේ විනාඩි 15ක් කාලයක්
තියෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, නිවාස
ඉදිකිරීම මේ වගේම සංස්කෘතික අමාත්‍යාංශය පිළිබඳව ඒ වෛශීර්ෂය පිළිබඳව කතා කරන මේ අවස්ථාවේ මම මුලින්ම කැමතියි සංස්කෘතික විෂයට අදාළව කරුණු කීපයක් මේ ගරු සභාවට එකතු කරන්න. අපි දන්නවා සංස්කෘතික අමාත්‍යාංශය යටතට තිබෙන ජාතික ලේකණාරක්ෂක දෙපාර්තමේන්තුව අපේ රටේ ලිඛිත ඉතිහාසය සුරක්ෂිත කරන ප්‍රධාන මධ්‍යස්ථානය. ජාතික ස්මරණය කිව්වොත් ඒක වඩා නිවැරදි. ජාතික ඉතිහාසය ආරක්ෂා කරන සුරක්ෂිත කරන විශේෂයෙන්ම ලිඛිත ඉතිහාසය ආරක්ෂා කරන සුරක්ෂිත කරන මේ ආයතනය අද බරපතල දූෂණ තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මෙහි වර්තමාන අධ්‍යක්ෂ ජෙනරාල්වරිය 2017 අගෝස්තු මාසේ 5 වෙනිදා එය පත් වෙනවා. එය 2017 අගෝස්තු මාසේ 5 වෙනිදා පත් වෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ එකඟතාවයක් නොමැතිව ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. ඒ වගේම ලේකණාරක්ෂක දෙපාර්තමේන්තුවේ සම්ප්‍රදායක් තිබුණා. ලේකණාරක්ෂක දෙපාර්තමේන්තුව කියන්නේ වෘත්තීමේ ආයතනයක්. ඒකේ තියෙනවා ලේකණ සංරක්ෂණය පිළිබඳ ප්‍රාගුණ්‍යයක් ඒකට අවශ්‍යයි. ලේකණ සංරක්ෂණය, විශේෂ ලේකණ කළමනාකරණය, ලේකණ කළමනාකරණය කියන කාර්යයන් ඒකට පැවරෙනවා. ඒ වගේම රාජ්‍ය පරිපාලන ශාස්ත්‍රයේ අධ්‍යක්ෂකීම ඒකට අවශ්‍ය වෙනවා. මේ අද වර්තමාන අධ්‍යක්ෂ ජෙනරාල් වරිය රාජ්‍ය පරිපාලන සේවයේ එක දවසක්වත් හිටියේ නැහැ. ඒ විතරක් නෙමෙයි අය ලේකණ රාජ්‍ය ලේකණාගාරයේ එක දවසක්වත් හිටියෙත් නැහැ. ලේකණ කළමනාකරණයේ අදිලේ විශේෂ ලේකණ කළමනාකරණයේ සංරක්ෂණය පිළිබඳ අයට අධ්‍යක්ෂකීම ඇත්තෙත් නැහැ. ඒ නිසා තමයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අය පත් වෙනවට විරුද්ධ වුණේ. හැබැයි අය පත් කළා. දැන් මොකද වෙන්නේ? ඇය නෙදර්ලන්ත ලේකන තොරතුරු ලබා දීමේ පර්යේෂණක නියැලී සිටි කෙනෙක්. ඇය අද පත් වෙලා අද රාජ්‍ය ලේකණාගාරයේ තිබෙන 17 වෙනි 18 වෙනි සියවස වලට අයත් මධ්‍ය කාලීන යුගයට අයත් විශේෂයෙන්ම ඉතාම වැදගත් අද්විතීය ලේකන හැටියට සඳහන් වෙන ලේකන ලන්දේසි යුගයට අයත් ලේකන ලන්දේසි තෝම්බු අද අය ඡායාරූප ගත කර කර ගත කර කර ඒ ලන්දේසි නේද ලන්දේසින්ට යවන කාර්ය අද සිද්ධ වෙනවා. අද එවෙන් මුදලු පේනවා. මේ අපේ රටේ ලිඛිත ඉතිහාසය තමයි ඇය අපේ රටේ ලිඛිත ඉතිහාසය තමයි අද අය මේ විකුණ විකුණ මුදල් හම්බ කරන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලනවා ගරු අමාත්‍යතුමාගෙන් සංස්කෘතික අමාත්‍යතුමාගෙන් විෂයභාර අමාත්‍යතුමාගෙන් කරුණා කළා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ එකඟතාවයකින් තොරව ලේකණාරක්ෂක දෙපාර්තමේන්තුවේ සම්ප්‍රදායට පිටින් පත්කොට තිබෙන මේ රාජ්‍ය ලේකණාගාරයේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර නැවත වතාවක් අභ්‍යන්තරිකව සහ බාහිර අයදුම්කරුවන්ට විවෘත කරලා වඩා සුදුසු කෙනෙක් මේ ජාතියේ ස්මරණය ආරක්ෂා කරන්න පුළුවන් කෙනෙක් ජාතියේ ලිඛිත ඉතිහාසය ආරක්ෂා කරන්න පුළුවන් කෙනෙක් අද ඒක පැත්තකින් පුරාවිද්‍යා ස්මාරක කඩාගෙන කඩාගෙන යනවා ඒ භෞතික උරුමයන් විනාශ කරමින් යනකොට අනිත් පැත්තෙන් ලිඛිත ඉතිහාසයත් වනසමින් යනවා දැන් අපිට ආරංචි ඉංග්‍රීසි ලේකන පවා දැන් කෝස්ටාගාරවලට බලෙන් ගිහිල්ලා අධ්‍යක්ෂ ජෙනරාල් වරියගේ අනුමැතියෙන් කෝස්ටාගාර කියන්නේ ලේකන අද්විතීය ලේකන ආරක්ෂා කරන ස්ථාන ඒවට කාටවත් බලෙන් ඇතුල් වෙන්න බෑ ඒවට පවා ඇතුල් වෙලා කැමරා ෆෝන් ජංගම දුරකථන අරගෙන ගිහිල්ලා ඡායාරූපගත කරලා තමන්ගේ රටවල් වලට array යනවා කියලා ආරංචි. ඒ නිසා එම ක්‍රියාව නතර කරලා වහාම නතර කරලා ලේකණාගාරයේ තිබෙන අද්විතීය ලේකන ජාතික ස්මරණය ආරක්ෂා කරන්න කැප වෙන්න කියලා ඒකට මැදිහත් වෙන්න කියලා ඉතාම ඕනෑකමින් සංස්කෘතික විෂයභාර අමාත්‍යවරයා හැටියට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ මා ඉල්ලන්න කැමතියි. ඒ වගේම ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මම කැමතියි ඊළඟට මගේ අවධානය යොමු කරන්න විශේෂයෙන්ම නිවාස විෂය කෙරෙහි ඉදිකිරීම විෂය කෙරෙහි. ඉදම මුලින්ම අවධානය යොමු කරනවා ගරු අමාත්‍යතුමාගේ අවධානය අද ගරු අමාත්‍යතුමා නිවාස ඉදිකිරීම විෂයදී ඔහුගේ වැඩි අවධානය යොමු වෙලා තිබෙන්නේ නිවාස විෂයට. හැබැයි ඔහු නිවාස විෂය කෙරෙහි වන වැඩි අවධානය යොමු කරනකොට අනිකුත් සියලු ආයතන බිඳ වැටලා තිබෙනවා. එක ආයතනයක් තමයි ජාතික යන්ත්‍රෝප රාජ්‍ය ජාතික යන්ත්‍රෝපකරණ එක කියන නැත්නම් නෙමු ආයතනය. නෙමු ආයතනය නිවාස අධිකාරියට බරක් හැටියට තිබුණු කාලයක්. ඊට පස්සේ 2011-12 වකවානු වල නිවාස අධිකාරියෙන් නෙමු ආයතනය ජාතික යන්ත්‍රෝපකරණ එකගේ ගලවලා ඒක හිටපු වැඩි සේවක කොටස් හමුදාවට අන්තර්ගහණය කළා. ඉතුරු සේවක කොටස් ටික රාජ්‍ය ඉංජිනේර සංස්ථාවට අන්තර්ගහණය කළා. ඒකේ සේවකයන්ට තෘප්තියක් ඇති වෙන පරිදි ඒකෙදි යන්ත්‍ර සූත්‍ර වලින් ඵලදායීතාවයක් ඇති වෙන පරිදි වෙනස් ව්‍යුහාත්මක වෙනස්කමක් කළේ ආයතන දෙකම රකින්න අවශ්‍ය කටයුතු කළා. අද වෙනකොට නැවත 2016 මෙතුමාගේ පාලන සමයේදී නැවත 2016 ජනවාරි මාසේ පළවෙනිදා නැවත ජාතික යන්ත්‍රෝපකරණ ඒකකයේ නමින් නැවතත් ඒ ස්ථාපිත කළා. දැන් මොකද තප්පේ? මේ වෙනකොට බරපතල කඩාවැටීමට ලක් වෙලා තිබෙනවා. මාස 13කින් සේවකයෝ 688ක අර්ථ සාධක අරමුදල ගෙවල නෑගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි මාස 18කින්. ඒ විතරක් නෙමෙයි, පාරිතෝෂිත දීමනා සේවකයෝ 32ක විශ්‍රාම පාරිතෝෂිත දීමනාව ගෙවල නෑ මිලියන 10යි. අතන මාස 13කින් සේවකයන්ගේ අර්ථ සාධක අරමුදල ගෙවල නෑ මිලියන 59යි. අර්ථ සාධක අරමුදල දඩ ගැහුවොත් මිලියන 70ක් විතර ගෙවන්න වෙනවා. උණු බලන්න තත්පේ. නෙමෝ ආයතනයේ සේවකයන්ගේ පාරිතෝෂිත දීමනාව විශ්‍රාම ගිහිල පාරිතෝෂිත දීමනාව මිලියන 10ක් ගෙවලා නැහැ. ඒ වගේම EPF එක ගෙවලා නැහැ. ඒ විතරක් නෙමෙයි, වාර්ෂික ආලාභයේ මිලියන 79යි. 2016 ආලාභයේ මිලියන 79යි නෙමෝ ආයතනය. ඉතින් මෙන්න තත්පේ. අද අමාත්‍යංශයේ එක ආයතනයක් විතරක් මේ මංකුවේ කඩාගෙන වැටලා ඉංජිනේරු සංස්ථාව පිළිබඳ අපේ ඉදරු කතිගෝ කතා කරයි. එතුමා මේ අනිත් ආයතන වටගෙන හැදුවේ නිවාස ගෙවල් හදන්න. දැන් මම පහුගිය අයවැයවල් වල විශේෂයෙන් 2015, 16, 17, 18 අයවැයවල් පිළිබඳ කතා කර බැලුවට පස්සේ හොයලා බැලුවාම අයවැය කතා අනුව දැන් මේ රටේ ගෙවල් හදන්න නැති තරම් කියලා තමයි අපිට පේන්නේ. ඒ තරම් අයවැය කතා වලින් ගෙවල් හැදුවා. 2016 ඒ තරම් කතා වලින් හැදුවා. 17ත් හැදුවා. 18ත් හැදුවා. කතා වලින් බැලුවොත් දැන් ගෙවල් ලක්ෂ 11 12ක් හදලා තියෙන්න ඕනේ. නමුත් ඇත්ත தත්ත්වය මොකද්ද? ඇත්ත தත්ත්ව නිවාස අධිකාරියේ සංඛ්‍යා ලේඛන අනුව සිමෙන්ති කොට 10 දීපුවත් එක්ක ගත්තොත් 2017 සිමෙන්ති කොට 75 10 ගානේ 75000ක් දෙනවා. ඒවත් එක ගත්තොත් ගෙවල් ලක්ෂ 2ක් විතර තමයි සිමෙන්ති කොට දීපුවත් එක්ක ගත්තොත් හදලා තියෙන්නේ. මෙතුමාගේ විශේෂ අවධානය යොමු වුණේ ගම්මාන වැඩසටහන කෙරෙහි. ගම්මාන කියලා කියන්නේ මෙතුමාට අනුව ගම්මාන කියලා කියන්නේ ගෙවල් 25ක් විතර හදනවා. සමස්ත ගාන ගෙවල් 25යි සාමාන්‍යයගේ. එතුමා කිව්වා 2500ක් හදනවා කියලා. දැන් 2500ක් හදනවා කිව්වට මේ වෙනකොට හදලා තියෙනවා අපි දැන් ආරම්භ කරලා තියෙනවා ගම්මාන ආරම්භ කරලා තියෙනවා. ආරම්භ කරලා තියෙන ගම්මාන 1966යි. මේ වෙනකොට අදත් ආරම්භ කරනවත් දන්නේ නැහැ. එයින් උදා කළ ගම්මාන හදපු ගම්මාන වල ගයක් දෙයක් හදලා කගේ කපරාරු කරන්න දීපු ගම්මාන ගත්තොත් 144යි. මුල් ගල විතරක් තියපු ගම්මාන 336යි. විවෘත කළ තියෙන 180යි. එතුමා කිව්වා 2020 අගභාගයේ 2020 වෙනකොට ඒ කියන්නේ 19 ඉවරනකොට 2500ක් හදනවා කියලා. 2500ම හැදුවත් ගමක සාමාන්‍ය ගෙවල් සංඛ්‍යාව 25යි. ගෙවල් 25 හැදුවොත් ගෙවල් 5000යි. හදන්න පුළුවන් ගෙවල් 5000යි. මේක තමයි මේ නැටුවේ. නෙමෝ එක වටගෙන, SCC එක වටගෙන, SDNCC එක වටගෙන මේ ආයතන වටගෙන නැටුවේ මෙන්න මේ ගෙවල් 5000 හදන්න. ගෙවල් 5000යි ගම්මාන 2500ම හැදුවත් මෙච්චරයි හදන්න පුළුවන් වෙන්නේ මේ ගෙවල් ගන්න ගත්තු. අද මොකද වෙලා තියෙන්නේ? අන්න ඒ ගම්මාන හදන්න කැලෑලි කරනවා. පුරාවිද්‍යා අර විජේපුර බලකොඩුව කැඩුවා අනුරාධපුරේ. දැන් මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එවනවා ලියුමක්. මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එවනවා ලියුමක්. නිවාස අධිකාරියේ අත්නොමතික ක්‍රියා. නිවාස අධිකාරියේ අත්නොමතික ක්‍රියා කියලා ලියුමක් එවනවා සභාපතිවරයාට. ඕගොල්ලොන්ගේ ගෙවල් නිවාස ව්‍යාපෘති විසින් අපේ මයුරපුර හම්බන්තොට දිස්ත්‍රික්කයේ උඩවලප කලාපයේ මයුරපුර බෙදුම්මැල විනාසයි, කෙත්තල විනාසයි, බෙදුම්මැල විනාසයි, ඒ වගේම වැව් රක්ෂිත විවර විනාසයි, ඒ වගේම ඇල රක්ෂිත විනාසයි. මේ විදිහට මේක කියන්නේ මහවැලි අධිකාරියේ සභාපතිතුමා, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා එවනවා නිවාස අධිකාරියේ සභාපතිතුමාට. මේ විදිහට පුරාවිද්‍යා ස්මාරක විනාශ කළා, කැලෑ විනාශ කළා, අලිමංගඩ විනාශ කළා, බෙදුම් මැලවල්, විදුරු මැලවල්, විනාශ කළා කියලා විසුපා විසුපා හදනවාද වනේලි කළා හදලා විශාල ප්‍රචාරයක් ලබා දෙනවා මේ മന്ത്രിතුමාලා මං හිතන්නේ ප්‍රචාරය පිළිබඳව කිව්වා කෝටි ගණනක ප්‍රචාරයක් මම එක උදාහරණයක් විතරක් කියන්නම් නැත්නම් එක උදාහරණයක් විතරක් කියන්නම් ගරු මූලාසන ආරූඪ മന്ത്രിතුමනි එක උදාහරණයක් විතරක් කියනවා අවිස්සාවේල්ල පාදුක්කේ ඊයේ පෙරේද හැදුවා සංගවිරු සෝබිත නාහිමි ගම සංගවිරු සෝබිත නාහිමි ගම සංගවිරු සෝබිත නාහිමි ගමේ ගෙවල් 18යි ගෙවල් 18යි හැදුවේ ණය දුන්නේ 150000ක් ආදාර දුන්නා ණය 103500ක් ආදාර දුන්නා ඒකේ උත්සව වියදම විතරක් කීයද 111යි ගරු මුලාසන ආරූඪ മന്ത്രിතුමනි උත්සව වියදම ප්‍රචාරක වියදම නැතුව ප්‍රචාරක වියදම නැතුව 111,76,123යි 111,76,123යි පිටලි විතරක් අල්ලනවා 148,000ක පිටලි අල්ලනවා අපරාධින වේද මේ සල්ලි තව ගෙවල් හදන්න බැරිද මේ සල්ලි වලින් උත්සව වියදම විතරක් පැය දෙකයි උත්සවේ තියෙන්නේ වැසිකිලි දෙකක් ගේනවා ගරු මූලාසන ආරූඪ മന്ത്രിතුමනි 79,177යි සංග්‍රහ වියදම් වලට 293,678යි දැන් ගිහලා මේක දීපු නිලධාරිතුමිය හොයට ආනිද මාර්කොල්ල දායි කොහෙටරි එක්ක වැඩ තහනම් කළා දායි නිලධාරියා වැඩ තහනම් කළා දායි ඒක තමයි තමුන්නාසලක වැඩේ ඒ නිසා මෙන්න උත්සව වියදම් මේ විදිහට කෝටි ප්‍රකෝටි ගණනින් සල්ලි නාස්ති කර කර නල්ලි නාස්ති කර කර තමයි මේ ගම්මාන හැදුවේ දැන් මේ ගම්මාන හැදිල්ලේ මොකද්ද වෙලා තියෙන්නේ ගම්මාන 180යි හැදුවේ 180 හදනකොට 330 336 336ක අද මුල්ගල විතරක් තියලා තිනවා ඒ විතරක් නෙමෙයි මේ ගම්මාන 172ක් දැන් සමීක්ෂණයක් කරන සජිත් ප්‍රේමදාස මහත්මයා නිවාස අධිකාරියට කියලා පරීක්ෂණයක් සමීක්ෂණයක් කරලා බලන ඒ පදිංචි වෙලා ඉන්නවාද කියලා 172ක් දැන් සමීක්ෂණයක් කළා හම් වෙනවා ගෙවල් 4910යි ගම්මාන 172 තියෙන්නේ පදිංචි නෑ 885ක පදිංචි නෑ 885ක පදිංචි නෑ ගරු මුලාසන ආරූඪ മന്ത്രിතුමනි මොකටද 4985ක් කියන්නේ පදිංචි නෑ ඇයි ගෙවල් ඕන අයට නෙමෙයි ගෙවල් දීලා තියෙන්නේ මෙතුමාගේ දේශපාලන හිතවාදින්ට ඒක උදාහරණයක් කියන්නම් ගොඩක් කියන්න වෙලා නැති හින්දා එක්සත් ජාතිපක්ෂය 70 වෙනි සංවත්සරය වෙනුවෙන් එක්සත් ජාතිපක්ෂය 70 වෙනි සංවත්සරය වෙනුවෙන් ඩීඑස් සේනානායක ගම කියලා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගමක් ආරම්භ කළා ගෙවල් 70යි ගමේ හැදුවේ ඒකවල 70 17 වෙනි ගම තමයි 17 වෙනි ගේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා විවෘත කළේ 17 වෙනි ගේ අංක 17 ගේ කවුද ඒගේ අයිති සූර්යවැවතින ස්ටා ගාමන්ට් අයිති ස්ටා ගාමන්ට් ආයතනයේ HR මානව සම්පත් කළමනාකරුට අයිති එයා ඒගේ පදිංචි නෑ එයාට ඒගේ වැඩක් නෑ ඒ නිසා පදිංචි දෑ නම් ඒක 110කට විකුණන්න දාලා තියෙනවා 110කට විකුණන්න දාලා තියෙනවා ඩීඑස් සේනානායක ගමේ අංක 17 ගේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විවෘත කරපු ගේ ගෙවල් 70 න් ගෙවල් 6කයි පදිංචි දැන් ඒක දුන්නයි කියලා නිවාස අධිකාරී සේවකයන්ව බරු ගහන්න හදන්න එපා දැන් සේවකයන්ව බරු ගහන්න හදන්න එපා ඒ නිසා මම කියන්නේ 885ක පදිංචි නෑ 400 ගානෙන් 120ක පදිංචි නෑ ගරු මුලාසන ආරූඪ മന്ത്രിතුමනි ඒ විතරක් නෙමෙයි මේ ගම්මාන හදලා තියෙන්නේ කොහමද ගම්මාන 180ක් විවෘත කරලා තියෙනවා
ඉම්පලස් උද්වර්තා විනාඩි ගරු മന്ത്രിතුමා උද්වර්තා විනාඩි දෙකක් කාලයක් තියෙනවා
මට හරි විනාඩි දෙකක් දෙන්න ගරු එතකොට ඒ විතරක් නෙමෙයි ගරු මුලාසන ආරූඪ മന്ത്രിතුමනි ගම්පහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල එකගයක්වත් නැහැ. ගම්පහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල එකගයක්වත් නැහැ. කොළඹ එකයි කෑගල් එකයි. ඒ විතරක් නෙමෙයි. ගරු මුලාසන ආරූඪ മന്ത്രിතුමනි මෙන්න මේ ඇත්ත කතා කරනකොට මෙන්න මේ ඇත්ත කියනකොට මෙන්න මේ ඇත්ත කියනකොට ඊළඟට මොකද වෙන්නේ? නිවාස අධිකාරියේ තියෙනවා මහා සේවක දඩේමක්. නිවාස අධිකාරියේ සේවක දඩේමක් තියෙනවා. මේ සේවක දඩේ මෙයාට මං හැන්සාඩ් ගත කරනවා මේ වෙනකොට සේවකයෝ 61 දෙනෙක් මාරු කරලා ඉවරයි. 61 දෙනෙක් මාරු කරලා ඉවරයි 16 දෙනෙක් වැඩ තහනමට ලක් කරලා ඉවරයි 16 දෙනෙක් වැඩ තහනමට ලක් කරලා ඉවරයි ගරු මුලාසන ආරූඪ മന്ത്രിතුමනි ඉන්දික අනුරුද්ධ മന്ത്രിතුමාගේ විනාඩි 5කුත් මට ලැබෙනවා ගරු මුලාසන ආරූඪ මෙන්න ඒ නිසා නිවාස අධිකාරියේ සේවක දඩේමට 61ක් දැන් මාරු කරලා ඉවරයි මේ 61 අතර ගරු මුලාසන ආරූඪ മന്ത്രിතුමනි අනේ අහිංසක ගිනුම් ලිපිකාරණි අනෝමා පෙරේරා අනෝමා පෙරරා කාන්තාව එතුමියගේ දරු තුන්දෙනාත් එක්ක ඉන්නේ මහත්තයා විදේශගත වෙලා මාරු කරන කොළඹින් ආනමඩුවට නාත්තණ්ඩියට ඉල්ලනවා මාරුවේ වෙනසක් කළ දෙන්න කියලා එහෙම කියන්නේ රෑ 10 මාරයි ගෙදර එනකොට දරුවා මේසරේ ඕලෙවල් කරනවා අනෝමා පෙරරා මාරු කළා දාලා ඒ විතරක් නෙමෙයි නීති නිලධාරිනි චමිලා හේරත් මහත්තෝ චමිලා හේරත් මම කියන්නේ කරුණාකරලා අහන් ඉන්න චමිලා හේරත් නීති නිලධාරිනී මාතලෙන් පුත්තලමට ආනමඩුවට මාරු කරනවා ගර්භණී කාන්තාවක් මාස දෙකයි දරුවා ලැබෙන්නේ තියෙන්නේ ඇය මාරු වීමේ ලිපි ආපු හැටියේ ඇයගේ අතිරුධිර පීඩනය වැඩි වෙලා ඇය රෝහල් ගත වෙනවා රෝහල් ගත වුණාට පස්සේ ඉල්ලීම සේවකයෝ ගිහිල්ලා ඉල්ලනවා සාමාන්‍ය අධිකාරතුමිය ඇය කාන්තාවක් අපි ස්තුතිවන්ත වෙනවා ඇය කාන්තාවක් වීම නිසා දරු ගර්භණී මාතාවක් නිසා ඒ මාරුවීම නතරක නොමුච්චර චුත්තයිද චමිලා හේරත්ව මාතලේ ඉඳන් දානෝ ආන මඩුවට ඒ විතරක් නෙමෙයි සුරංගි දිසානායක පොඩි දරුවෙක් ඉන්න කාන්තාවක් සුරංගි දිසානායක මොකද්ද කරපුවර්ද කිසි වරදක් නැහැ යන සුරංගි දිසානායකව දානවා මොන්රාගල ඉඳන් වවුනියාවට ගරු මුලස්සන අරුඩු මන්ත්‍රීතුමනි කාන්තාව කියලා බරන්නෙත් නැතුව මාරු කරලා දානවා සුරංගි දිසානායක මොන්රාගල ඉඳන් වවුනියාව ඒ විතරක් නෙමෙයි වීරසේන කළමනාකරු වීරසේන හම්බන්තොට වීරස් කළමනාකරු වීරසේන හම්බන්තොට මොකෝ මුලින්ම මාරු කරනවා අම්පාරට එතනින් මාරු කරනවා කල්මුවේට මොකද හේතුව ඔහුගේ ඇඩ්‍රස් එකේ තියෙනවා මැදමුලන කියලා මැදමුලන කියන ලිපිනේ තියෙන හින්දා දැන් මැදමුලන කියලා නම තිබුණත් මාරු කරලා දානවා හම්බන්තොටින් අම්පාරට අම්පාරෙන් වීරසේන කල්මුණේට මැදමුලන කියන නම තියෙන හින්දා මාරු කරලා දානවා නැත්තම් වෙන හේතුවක් නැහැ චෝදනාවක් නැහැ ඒ විතරක් නෙමෙයි ඩිමාල් මහේෂ් නිවාස අධිකාරියේ තට්ටු නමේ ගොඩනැගිල්ලට එකම හිටපු ජල කාර්මිකයා එක්කෙනයි හිටියේ එයාව මාරු කරනවා කෙලින්ම
ගරු නලින් බණ්ඩාර
ඇමතුමා කොළඹ කාර්යාලයේ ඉඳන් කෙලින්ම මුලතිව් කාර්යාලයට
නලින් බණ්ඩාර ඇමතුමා
දැන් මෙතුමා මේ නම් කිහිපයක් කියලා මාරු කරා කියලා කිව්වා අතරම වෙලා තියෙන්නේ මේගොල්ලෝ රස්සා දීලා තියෙන හම්බන්තොටයි මෙතුමාගේ ගමේ මොණරාගලයි ඔය කීප දෙනක තමයි. අතකොට මොණරාගල අම්පාරේ වැඩ කරන්න මිනිස්සු
නැහැ. අනේ මගේ වෙලාව දෙන්න ගරු ආසන රූඩ මන්තිතුමා. එතකොට ඒ නිසා මෙන්න මම හැන්සාඩ් ගත කරනවා සේවකයෝ 61ක් මාරු කළා 61ක් සේවකයෝ 61ක් දැන් මාරු කළා ඉවරයි. ඒ විතරක් නෙමෙයි ඊළඟට වැඩ තහනම ලක් කරනවා. වැඩ තහනම් කළා තියෙනවා සේවකයෝ 16 දෙනෙක්ගේ. වැඩ තහනම් කළා තියෙනවා කවුද වැඩ තහනම් කළා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් සේවක සමගයේ විධායක සභාවේ විධායක ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ විධායක සමග නිවාස අධිකාරියේ සේවක සංගමේ සභාපති කේ ගාමිණී මොකද කරපු වරද ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ සභාපති වීම ඊළඟට ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ ප්‍රගතිශීලී සේවක සංගමේ ලේකම් ඉරෝෂි පෙරේරා වැඩ තහනම් අනේ ඉරෝෂි පෙරේරා හොඳට වැඩ කරපු කෙනෙක් වැඩ තහනම් මොකද වරද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රගතිශීලී සේවක සංගමේ ලේකම් වීම තමයි වැඩ තහනමට හේතුව. ඊළඟට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රගතිශීලී සේවක සංගමේ සභාපති සුදත් අබේවර්ධනගේ වැඩ තහනම්, කළමනාකරු කමල් අබේදිරගේ වැඩ තහනම්, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ධර්මසිරි කාර්යවසම්ගේ වැඩ තහනම්. මම මේකත් හැන්සාඩ් ගත කරනවා. 16 දෙනෙක් ඉතාම අයිතු සහගත ලෙස වැඩ තහනමට ලක් කරලා තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික් කළමනාකරුතුමාගේ වැඩ තහනම් කළා. අද කුරුණෑගල දිස්ත්‍රික් කළමනාකරුතුමා අන්න කුරුණෑගල පොලේ කොමඩු විකුණනවා. තමුන්නාසයට සාප කර. තමුන්නාසෙට සාප කර. මොකද මේ නිවාස අධිකාරිය කවදාකවත් වැඩ තහනමට මේ වගේ සේවක දැනීමක් තිබෙන්නේ නැහැ. නිවාස අධිකාරිය කවදාකවත් පාට පක්ෂාව ආණ්ඩු පීඩුවා. හැබැයි නිවාස අධිකාරිය මේ විදිය තුච්ච සේවක දැනීමක් තිබෙන්නේ නැහැ. අද සේවකයෝ දඩයම් කරනවා. ඒ විතරක් නෙමෙයි නිවාස අධිකාරියට අද බඳවා ගැනීම කියලා ලැජ්ජයි. නිවාස අධිකාරිය බඳවා ගැනීම නිවාස අධිකාරිය කොච්චර සේවකයෝ බඳව ගන්නවද? නිවාස අධිකාරිය සේවකයෝ හිතන්න බැරි ගානකට අද බඳවගෙන ඉවරයි. නිවාස අධිකාරිය බඳව ගැනීම කියන්නේ මොන තරම් බඳවා ගැනීමක් කළා තියෙනවද? හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය 1355යි මම ගොඩක් කියන්නේ. 1355යි ස්ථිර කාර්ය මණ්ඩලයේ තියෙන 71යි පුටු 71යි මේස 71යි 1355ක් ඉන්නවා. අර ගීතිකා නෝනට කියනවා වීරවිල කලාප කාර්යාලයේ කළමනාකරුතුමියට සේවකයන්ගෙන් පිළිගන්න ලෑස්ති එපා ගීතිකා නෝනා. පිළිගන්න එහෙම ලෑස් වෙන්න එපා අහිංසක සේවකයන්ගෙන්. උදේට කතා කර මතක තියාගන්න ඕනේ ගීතිකා නෝනා. සේවකයන්ගෙන් පිළිගන්න ලෑස් වෙන්න එපා. මේව කිව්වයි කිව්වහම දැන් හිටානින්ද සේවකයන්ගෙන් පිළිගන්න ලෑස් වෙයි ගීතිකා නෝනා. මම වීරවිල කලාප කළමනාකරු ගීතිකා නෝනටයි මේ අනුතුරු ඇඟවීම අද පාර්ලිමේන්තුවේ ඉඳන් කරන්නේ. ඒ විතරක් නෙමෙයි.
ගරු මන්ත්‍රීතුමා අපිට තව විනාඩියක් කාලයක් තියෙනවා.
නිවාස අධිකාරියේ ඉඩම් ටික ඔක්කොම රතන හමුදුරුවන්ගේ වහන්සේගෙත් විනාඩි 10ක් ලබා ගන්න. ඒ නිසා ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි මම මේ නිවාස අධිකාරියේ අයිතු බඳවා ගැනීම පිළිබඳ කියන්නේ යන්නේ නිවාස අධිකාරියේ අයිතු බඳවා ගැනීම කියන්නේ පිළිබඳ යන්නේ නිවාස අධිකාරියේ
කළමනාකරණ
දෙපාර්තමේන්තුවේ අනුමැතියට අනුව
මෙතුමා රතන ස්වාමින් වහන්සේගේ වෙලාවත් මංකොල්ල කණ්ඩ හදන්නේ උන්නාසේ එක්සත් ජාතිපක්ෂයෙන් පාර්ලිමේන්තුවට ආවේ
ඒ උන්නාසේගේ
පාර්ලිමේන්තුවේ ජාතිය බඩු මොලේ
මයින්ද අමරවීර මන්තුමා
රතන හාමුදුරන්ට කාලය වෙන් කළ තියෙන මේ පැත්තේ උන්වහන්සේ සම්බන්ධ වෙන්නේ නැහැ අද ඒ නිසා ඒ වෙලාව මේ මන්ත්‍රීවරුන්ට දෙන්න හැකියාව
තියෙනවා හරි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මෙන්න අහගන්න බෝධිසත්වයන්ගේ ගොරහැඬිකම මම මේ රැද්ද උස්සන්න යන්නේ මෙන්න ගොරහැඬිකම අහගන්න නිවාස අධිකාරිය අනුමත කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත සේවක සංඛ්‍යාව 2164යි දැන් අරගෙන තියෙනවා පුහුණුවට 5000ක් ඔක්කොම හම්බන්තොට UNP එකේ හෙන්ජයියලා ඔක්කොම හම්බන්තොට 2532ක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට කියනවා අපි කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට අපි කියනවා කොහමද මේ අය කොන්ත්‍රාත් අරවා මේවා මේ මුදල් සල්ලි මුදල් නාස්ති කරන්නේ කොහමද සල්ලි නාස්ති කරන්නේ කොහමද 2532ක් කොන්ත්‍රාත් පදනමින් ගන්න කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ගාව උදේ 6 ඉඳන් රෑ 6 වෙනකන් ඉන්නවා ගිහිල්ලා නිවාස අධිකාරියේ සභාපතිවරයා දැන් ගිහිල්ලා ඉන්නවා ඉතින් මෙන්න තත්ත්වේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඒ විතරක් නෙමෙයි අවුරුදු 60 පන්න 28 දෙනෙක් නිවාස අධිකාරියේ සේවය කරනවා හිටියත් කමක් නැහැ වැදගත් නිලධාරින් නම් ඉන්නේ පියන්ලා අර සභාපතිවරයා කාර්යාලේ ඉන්නවා කාන්තාවක් එයා නිවාස අධිකාරියේ කොන්ත්‍රාත්තුත් නැහැ ස්ථීරත් නැහැ පුහුණුත් නැහැ මොකටවත් අදාල නැහැ නිවාස අධිකාරියේ සභාපතිවරයාට බිරිඳවවත් ගෙනල්ලා නිවාස අධිකාරී කාර්ය වේලාව තුල කාර්යාලේ තියාගන්න බෑ නමුත් කාන්තාවක් ඉන්නවා මට ප්‍රශ්නයක් නැහැ එහෙම තියාගත්තට කොහෙන්ද පඩි ගෙවන්නේ කියලා හොයන්න ඕන ඒ නිසා මම ලැජ්ජයි නිවාස අධිකාරියට කළා තියෙන අපරාධය ලැජ්ජයි ඒ විතරක් නෙවෙයි මෙන්න මෙහෙමයි නිවාස අධිකාරී ඊළඟට මොකද වෙන්නේ ඊළඟට නිවාස
අධිකාරියේ සිඩ්නි ජයරත්නතුමා
රූඩ සභාපතිතුමනි මෙතුමා කිව්වා දැන් වැදගත් නැහැ කියලා මේ පියන්ලා එහෙම පියන්ලා වැදගත් නොවෙන්න කොහොමද
ඒ මන්ත්‍රීතුමා කතා කරන්න
නිවාස අධිකාරියේ ඊළඟට ගරු මුලාසන රූඩ මන්ත්‍රීතුමනි මෙන්න තමන්ගේ ඊළඟ තමන්ගේ හෙන්ජයිලට සන්තෝෂම් මෙන්න පගාව දෙන්න යන විදිය අහගන්න හොඳට පගාව දෙන්න යන විදිය මෙන්න නිවාස අධිකාරියේ දේශපාලන පරිගැනීමට ලක් වූවා කියලා 71 දෙනෙකුට රුපියල් 2,74,95,119ක් ගෙවන්න ලෑස්ති වෙනවා. මේකට නිවාස අධිකාරියේ මුදල් අංශයේ නිලධාරීන් අත්සන් කරන්න බෑ කියනවා. දැන් ගිහිල්ලා මාරු කරන්න එපා හෙට. වැඩ තහනමට ලක් කරන්න එපා සේවිකාවන්ගේ, ඒ ගණකාධිකාරිවරුන්ගේ. 2,74,95,119,127ක් ගෙවන්නේ කාටද? සභාපතිතුමනි, ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි, මෙන්න රොෂාන් පෙරේරාට මොකද දේශපාලන පරිගැනීමට ලක් වුවා කියන්නේ හේතුවක් නැහැ. ඔහුට 2011-12 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ නිවාස අධිකාරියේ සෑම සියලු සේවකයන්ටම අවුරුදු 10ක් තුල පත්වීම උසස් වීමක් නොලැබපු සෑම සේවකයන්ටම පක්ෂ බෙද පාට බෙද නොබලා හැමෝට උසස් වීමක් දුන්නා. රොෂාන් පෙරේරාත් ඒකෙන් උසස් වීමක් ලබනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. යන්නේ ආව දේශපාලනට පරිගැනීමට ලක් කළා කියලා අටපා රොෂාන් පෙරේරා ඊයේ පෙරේදා සේවකයන්ට තඩිබාපු රොෂාන් පෙරේරාට පස්වන ශ්‍රේණියේ කළමනාකරු සුසුකන් නැහැ. කළමනාකරු තනතුරට සුසුකම් නැති රොෂාන් පෙරේරා අටපාස් කළමනාකරුවෙක් වෙනවා. මෙන්න නල්ලමරේ ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනේ, මෙන්න සජිත් අමතුමාගේ යහපාලනේ, මෙන්න පාරමිතාපුරණ රටේ නායකයා වෙන පාරමිතාපුරණ සජිත් අමතුමාගේ යහපාලනේ. ඒ විතරක් නෙවෙයි ග්‍රේෂන් පෙරේරා කවුද මේ? සුබ සාධක සංගමේ නිවාස අධිකාරියේ සුබ සාධක සංගමේ 164,25,64 ගානක් හොරා කාපු ජාතික සේවක සංගමේ සභාපතිවරයා, සුබ සාධක සංගමේ සභාපතිවරයා. ඒ කාර්ය මේක පරීක්ෂණ කළා. සුබ සාධක සංගමේ සමාජිකවන් මලගෙඩටගෙන මල් වැඩමිනුත් ගසා කාපු තක්කඩියෙක්. මේ තක්කඩියව වැඩ තහනම් කළා, පරීක්ෂණ කළා. පරීක්ෂණ වලින් ඔප්පු වුණාට පස්සේ සේවයෙන් පහ කළා දැම්මා. මේගොල්ලෝ ආයි වන්දි දීලා ගත්තා විතරක් නෙවෙයි, දැන් දේශපාලන පරිගැනීමක් සිද්ධ කළා කියලා මේ තක්කඩියට උසස් වීනුත් එක වන්දි මුදලු දෙන්න යනවා. මෙන්න යහපාලනේ. ඒ විතරක් නෙවෙයි තව වෙලා යනවා කියන්නේ මං හැන්සඩ් ගත කරනවා 71 දෙනෙක් මේ 71 දෙනා එක්කෙනෙක් ඉන්නවා එක්කෙනෙක් ඉන්නවා ගරු මූලස්සනාරට උඩ മന്ത്രിතුමනි එක්කෙනෙක් ඉන්නවා ඒකටත් කියන්න ඕනේ එක්කෙනෙක් ඉන්නවා ඒ කවුද පద్මා ලද්දුව හෙටි පద్මා ලද්දුව හෙටි නෝනා පద్මා ලද්දුව හෙටි නෝනා අයින් වෙන්නේ ළමයි බබු බබු තුන්දෙනෙක් දෙන්නෙක් ලැබෙනවා ඒ බබාල බලා ගන්න විදියක් නැහැ කියලා එයා සේවෙන් ඉල්ලා අස්සනවා ආන් එනවා මාන් එනවා නැවතව තව දේශපාලන පරිගැනීමක් අරගෙන එයාටත් නැවත සේවයේ ස්ථාප පිහිටවලා වන්දිත් එක්ක පඩිත් එක්ක වන්දිත් එක්ක නැවත ගේනවා මෙන්න දේශපාලන පරිගැනීම කියලා 71 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ හිතවාදීන් 71 දෙනෙකුට ජරාව මළු පිටින් දෙන්න ලෑස්ති වෙනව ගරු මූලාසන අරුඩ മന്ത്രിතුමනි ඒකයි මේ කියන්නේ එහෙමයි මේ කරන්නේ එහෙමයි කරන්නේ ඒ විතරක් නෙමෙයි නිවාස අධිකාරී ඉඩම් වලට වෙච්ච දේ නිවාස අධිකාරී ඉඩම් වලට වෙච්ච සන්තෑසිය මම මෙන්න කියනවා ගරු මූලාසන අරුඩ മന്ത്രിතුමනි නිවාස අධිකාරී ඉඩම් කියන්නේ බොහොම වටින ඉඩම් මේ ඉඩම් පිළිබඳ අඩු ගන්න ලේඛනයක්වත් තිබුණේ නැහැ මේ ඉඩම් පිළිබඳ ලේඛනයක්වත් තිබුණේ නැහැ මේ ලේඛනේ හදලා ඉඩම් ටික ආරක්ෂා කරගන්න එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් මග පෙන්වීමට අපි කටයුතු කළා ඒ ඉඩම තමයි දබෝවත්ත රාගම දබෝවත්ත අක්කර 1 රූට් 3යි 5.9.8යි මේකේ රජයේ තක්ෂේරුකරුගේ තක්ෂේරුව මිලියන 24යි ගරු මූලාසන අරුඩ മന്ത്രിතුමනි CML එකට ලංකා හෝම් එකට ආදී සමාගම් වලට දෙනවා මිලියන 24ක ඉඩම දෙන්නේ කීයටද 3.5යි මිලියන 3.5කට දෙනවා මිලියන 24ක ඉඩම මේව සහගාන අපරාධ නෙමෙයිද මේව අවභාවිතා නෙමෙයිද මේව නාස්ති කිරීම නෙමෙයිද මේව වංචා නෙමෙයිද මේ මිලියන 24 ඉතුරු කොටස යන්නේ කාර්ද කරු මූලාසන අරුඩ മന്ത്രിතුමනි ඒ විතරක් නෙමෙයි අවි අත්තරගල රම්පකුණගම අක්කර 8යි අක්කර 8යි රජයේ තක්ෂේරුව රජයේ තක්ෂේරුකරුගේ තක්ෂේරුව මිලියන 74යි දෙන්න කීයටද මිලියන 5ට දෙන්න මිලියන 5ට පානදුරණ ගහකටත් බත්ත අක්කර 3යි රූට් 1යි 5.29.9යි රජයේ තක්ෂේරුකරුගේ තක්ෂේරුව කීයද මිලියන 26.95යි දෙන්න කීයද මිලියන 9කට ඒ විතරක් නෙමෙයි කුණ්ඩසාල ඉස්කාකරවත්ත අක්කර 4යි රූට් 1යි 5.1යි මිලියන 42යි රජයේ තක්ෂේරුකරුගේ තක්ෂේරුව දෙනවා මිලියන 14.1කට ඒ විතරක් නෙමෙයි ජල්තර අධියර ජල්තර ඉඩම අක්කර 7යි රූට් 3යි 5.31යි මිලියන 50කට දෙනවා මිලියන 50යි මේක වටනාගම රජයේ තක්ෂේරුකරුගේ මිලියන 1කට තමයි මේ ඉඩම දෙන්නේ ඒ විතරක් නෙමෙයි ගරු මූලාසන අරුඩ മന്ത്രിතුමනි මෙන්න ඉඩම් මංකොල්ලය මෙන්න මංකොල්ලය මවුන්ට් ලිපඩ් ඉඩම අවිස්සාවේල මවුන්ට් ලිපඩ් ඉඩම අක්කර 14යි රූට් 3යි 5.16.2යි මිලියන 358ක ඉඩම මිලියන 358ක ඉඩම මිලියන 53කට දෙනවා මිලියන 53කට දෙනවා ඒ විතරක් නෙමෙයි වැරල්ලවත්ත ඉඩම යක්කල වැරල්ලවත්ත ඉඩම අක්කර 2යි 5.23යි රූට් 23යි 5.37යි මිලියන 63යි දෙනවා මේක මිලියන 9.45යි 5කට ගරු මූලාසන අරුඩ മന്ത്രിතුමනි කල්පනා කරලා බලන්න මිලියන 500ක් කාගේ සාක්කුවටද මේ වගේ මේවා කාගේ සාක්කුවටද ගියේ මේ මහා ඉඩම් ටික නිවාස අධිකාරිය සතු වටිනාම ඉඩම් ටික තුට්ටු දෙකට දෙනවා ගරු මුලාසන ආරූඩ മന്ത്രിතුමනි මම එක ඉඩමක් ගැන කියන්නම් මවුන්ට් ලිපඩ් ඉඩම ඉන්දියානු ආයෝජකෙක් වෙච්ච ජේන් ඉන්ප්‍රා කියන ආයෝජන සමාගමත් එක්ක අපි නිවාස ව්‍යාපෘතියක් කරන්න හැදුවා ඒ නිවාස ව්‍යාපෘතිය කරන්න හදනකොට ඒකේ සම්පූර්ණ රජයේ තක්ෂේරුකරුගේ තක්ෂේරුව වෙච්ච මිලියන 358 නිවාස අධිකාරිය සතු කරගෙන ගෙයක් ලබා දීමටත් අපි කොන්දේසියක් පැනෙව්වා මිලියන 3.5කට ලක්ෂ 35කට ගෙයකුත් දෙන්න ඕන රජයේ තක්ෂේරුකරුගේ තක්ෂේරුවක් දෙන්න ඕන ආන් එහෙමයි නිවාස අධිකාරිය ශක්තිමත් කළා මේ රටේ නිවාස අවශ්‍යතාවයත් සම්පූර්ණ කරන්න එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපි කටයුතු කළේ ගරු මුලස්සන අරුඩ മന്ത്രിතුමනි අද මොකද වෙන්නේ මිලියන 358 ඉඩම මිලියන 53කට දීලා අත පියදාගෙන අනිත් අතෙන් සාක්කුවට කුට්ටිය දාගන්නව වෙන නිවාස අධිකාරී තත්ත්වය අපි ඉල්ලනවා දැන් ඇමතුමාට එක එක බොරු බේගල් අටවල දෙයි ඒ බොරු අතේපත් වෙන බොරු ඇමතුමාට දීලා මෙතන බොරු කියන ලෑස් වෙන්න එපා ඔය මහත්තුරු ටික අපි හම් වෙන තැන් තියනවා ඉස්සරහට ඒ මහත්තුරු එන්න ඕනේ පොදු ව්‍යාපාර කාර්ය සභාවට එන්න ඕනේ මේව පොදු ව්‍යාපාර කර සාර සභාවට ඇවිල්ලා මහත්තුරුනි උත්තර දෙන්න ඕනේ සේවකයන් වයිතු ලෙස දඩයම් කරන විදිය මාරු කරන විදිය වැඩ තහනමට ලක් කරන විදිය රජයේ ඉදම් මේ විදියට තුට්ටු දෙකට කුණු කොල්ලට විකුණපු විදිය ප්‍රචාරක වියදම් මේ විදියට අසාමාන්‍ය ප්‍රචාරක වියදම් දරපු විදිය ශීලාලංකාරකමට වෙන් කරන්නේ පොළොන්නරුව දිඹුලා කළ ශීලාලංකාරකමට ණය දෙන්න වෙන් කරන්නේ ණය දෙන්න වෙන් කරන්නේ ලක්ෂ 98යි ප්‍රචාරක වියදම විතරක් ලක්ෂ 130යි
හරි මන්ත්‍රීතුමා කාලය අවසන්යි ඔබතුමා කතා අවසන් කරන්න
මේ විදිය සහගහන අපරාධ නෙවෙයිද ඒ නිසා මේ කරන්න යන්නේ වෙන මොකක්වත් නෙවෙයි මේ ගෙවල් හදනවා කී කියා ගෙවල් හදනවා කී කියා අද නිවාස අධිකාරිය 40 වෙනි සංවත්සරයේ සමරන්න එන්නේ හෙට අනිද්ද වෙනකොට 40 වෙනි සංවත්සරයේ සමරනකොට නිවාස අධිකාරිය නැහැ නිවාස අධිකාරිය නැහැ ඇයි නිවාස අධිකාරියට දරන්න බැරි මේ රටේ ජනතාවගේ නිවාස අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න තිබෙන මේ අවශ්‍ය ආයතනය අද ගිල්වනවා මේක බේර වැවේ ගිල්වා දාන්න හදන්නේ නිවාස අධිකාරිය සේවකයන්ට ස්ථිර සේවකයන්ට ඒවැදගත් සේවකයන්ට සේවකල් සාධකාර මුදලක් නැතුව විස්සාම පාරිතෝෂිතයක් නැතුව ඊ TF එකක් නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ ඒ නිසා අපි කියනවා වාම මේ පීඩා මේ ගමන් කරන කේදනීය ඉරණමෙන් නිවාස අධිකාරියත් ජාතිය නිවාසකරණයත් බේර ගන්න ඕනේ ඒ බේර ගැනීම වෙනුවෙන් මැදිහත් වෙන්න මේ උත්තරීතර ගරු සභාවට අපි ආරාධනා කරනවා
මට වෙලාව ලබා දීම ගැන සම්මුණා ඊළඟට නලින් බණ්ඩාර